මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවෂ්ටංග ශීලය සමාදන් වෙමි. නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. යාව දේව අනත්තාය නත්තං බාලස්ස ජායති, හන්ති බාලස්ස සුක්ඛං සම්මුද්ධමස්ස විපාතයන්ති.
සදහවත් පින්නතුනි, කොයිතරම් දැනුගත්කම් තිබුණත් එපමණකින් පණ්ඩිතයෙක් නොවන බවයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ. ඒ තමන්ගේ දැනුගත්කම් නිසා පරිහානියට පත්වෙනවා නම් යම් කෙනෙක්, ඒ තැනැත්තා බාලයෙක් මෝඩයෙක් හැටියටයි ධර්මයේ හැඳින්වෙන්නේ. හොඳ නරක කුසල් ලකුසල් යහපත අයහපත සලකා ගන්නේ නුවණැස නැති පුද්ගලයා තමන් ලබාගත්තු දැනුම නිසාම විනාශයට පත්වෙන බව පෙන්වුම් කෙරෙන ගාථාවකුත් කථාන්තරයකුත් තමයි අද අපි ඉදිරිපත් කරන්නේ. මේ ගාථා ධර්මය තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ රජගහනුවර වේළුවනාරාමේදී ෂට්ඨිකෝට නැමැති ප්‍රේතෙක් මුල් කරගෙනයි. එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේත් ලක්කන රහතන් වහන්සේත් ගිජුගුළු පවෙහි වාසය කළා. දිනපතා රජගහනුවරට පිණ්ඩපාතේ වඩිමින් එක දවසක් දහේම ගිජුගුළු පවෙන් බැහැලා පිණ්ඩපාතේ වඩින අතරේ මුගලන් මහරහතන් වහන්සේ එක්තරා තැනකදී මඳ සිනහාවක් පහළ කළා. ලක්කන තෙරුන් වහන්සේ ඇසුවා මොකද ඒකට හේතුව කියලා. මම දැන් කියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී ඒක විමසන්න කිව්වා. පස්සේ දිනමම පිණ්ඩපාතේ වනදල බුදුරජාන් වහන්සේ ළඟට වැඩියාම ලක්කන තෙරුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ සිනාවට හේතුව විමසුවා. ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මම දුටුවා ගව් තුනක් පමණ විශාල ශරීරයක් ඇති ප්‍රේතයෙක් ගිජිකුළු පහුවෙන් බහින අතරේ ඒ ප්‍රේතයාගේ හිස මතට ගිනිගෙන දිලියන යකඩ ගුළු ගෙඩි 60,000ක් වැටෙනවා. වැටි වැටි ඒවා ඉස්සෙන අතරේ හිස් පැලින නමුත් නැවත නැවත හිස් සකස් වෙනවා. ඒ හිස සකස් වෙනවා. ඉතින් මේ තරම් පුදුම සිද්ධියක් මම සත්වයෙක් දැකලා නැහැ කියලයි මට ඒ හිනාවක් පහළ වුණේ කියලා ප්‍රකාශ කළා. බුදුරජාන් වහන්සේත් වදාලා මහණෙනි මම ඔක බෝධි මණ්ඩයේම දුටුවා. නමුත් මම ඒක ප්‍රකාශ නොකළේ මගේ වචනය විශ්වාස නොකිරීම නිසා සත්වයින් අකුසල් පුරා ගනිය කියලා හිතාගෙනයි. දැන් මුගලන් තෙරුන් මට සාක්ෂි ස්ථානයේ සිටින නිසා මම මේ කියනවා. ඒ කාරණේ ඇත්තයි කියලා. එතකොට සංඝයා වහන්සේලා විමසුවා ඒ ප්‍රේතයාගේ අතීත ප්‍රවෘතිය. ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අතීතයේ බරණැස් නුවර පිටියා පිලෙක්. පිලා කියලා කියන්නේ පින්නතුනි ඔය ඇවිදින්න බැරි තරම් අංගවිකල කකුල් දෙක වකුටු වෙච්ච සොකර කියලාත් කියන්නේ අන්න එහෙම කෙනෙක්. ඒ පිලා නගරයේ දොරටුව ළඟ තියෙන නුග ගහක් යට වාසය කළේ. ඒකට එතෙන්ට ගෙනල්ලා දිනපතා දානව ඇති. මේ පිලා බොහොම දක්ෂයි ගල් කැට විදීමේ ශාස්ත්‍රය පිළිබඳව. ඉතින් ගමේ ළමයින් ඇවිල්ලා කිව්වහම මේ ඒ නුග ගහේ කොළවලට විදලා අත්රූප අස්රූප ආදිය පෙන්눔 කරනවා. ඒ ළමයි කෑම බීම හැම දෙනවා. මේකයි ඒ පිලාගේ ආරක්ෂාව. එක දවසක් දා රජතුමා උයනට යන අතරේ මේ නුග ගහ යටට එනවා. දැකලා අර ළමයි විගහට අර පිලා නුග මුල් අතරට දාලා දිව්වා. රජතුමා කහයටට ඇවිල්ලා ආවහම ඒ වෙලාවේ මධ්‍යහන වෙලාව නිසා ශරීරයට අර කොළවල සිදුරු වලින් එන ඒ හේවණල්ල වැටුණාම උඩ බැලුවා. මේ සත්ව රූප එහෙම දැකලා මේ කාගේ වැඩක්ද කියලා ඇහුවා. රාජපුරුෂයා කිව්වා මෙන්න මේ පිලාගේ වැඩක් කියලා. ඊළඟට පිලා ගෙන්නවලා රජුරෝ කියනවා මේ මගේ පූජිත බ්‍රාහමණවට තියෙනවා මුඛරිකමේ දෝෂයක්. ඒ කියන්නේ වාචාල බව. මම කෙටියෙන් යමක් ඇහුවාම ඒකට රාජ්‍ය කාරණා පිළිබඳව මහා හැල්ලක් කියන ගතියක් තියෙනවා. එයාගේ කටට එළිබෙටු ඉදින්න පුළුවන්ද කියලා ඇහුවා. ඒක මට පුළුවන් කිව්වා. දෙවියන් වහන්සේ එළිබෙටු ගෙන්නවලා තිරයක් පිටිපස්සේ තිරයක් ඇතුලේ ඒ පූජිත එයත් එක ඉඳගත්තුවොත් මම ඉතුරු හරිය කරන්නම් කිව්වා. රජුරෝ ඒ විදිහට සූදානම් කළා. අර පිලා කතුරු තුඩකින් තිරේ අහිලක් හදලා රජුරෝ කතාව ආරම්භ කළා. අර බමුණ කට අරින අරින සැරේට එළුබෙටි විදිනවා. එළුබෙටි නැලියක් විතර විද්දයි කියලා කියවෙනවා. ඉතින් ඒ එළුබෙටි විදලා ඉවරුනහම පිලා තිරය හෙොල්ලලා සංඥාවක් දුන්න. රජුරෝ එකෙන් තීරුම් ගත්ත එළුබෙටි ඉවරයි කියලා ඔන්න කියනවා. ආචාර්යනි ඔබ කතා කර හැටි කොහොමද කියතොත් මෙච්චර එළුබෙටි කිල්ලලත් ඔබ දන්නේ නැහැ කියලා ඔන්න එතකොට මේ බමුණට බොහොම ලැජ්ජ හිතිලා එදා ඉඳලා ඒ අර වාචාල පුරුද්ද අතහැරියා. රජුරුවත් මට ලොකු සැනසීමක් ලැබුණා කියලා අර පිලාට ඒ රජවරුන්ගේ ක්‍රමයක් තියෙනවා සබ්බට්ටක කියලා කියන හැමදේම අටක් බැගින් වරප්‍රසාද වශයෙන් ප්‍රසාද පූජා තෑගි දුන්නා. ඒ වගේම නගරයේ දොරටු හතරේ ගම්බර හතරකුත් දුන්නා. දැන් එතකොට පිලාට ලොකු සම්පත්තියක් ලැබුණා මේ තමන්ගේ ගල් කැට විදීමේ මේ ශක්තිය නිසා. මේක දැකලා එක්තරා නගරයේ මිනිස්සෙක් කල්පනා කරනවා මේ ශිල්පයේ කොයිතරම් වටිනවද කියතොත් මේ තැනැත්තට මෙහෙම සම්පත්තියක් ලැබුණා. මමත් මේ ශිල්පය ඉගෙන ගන්න ඕන කියලා පිලා ළඟට ඇවිල්ලා කියනවා ආචාර්යනි මට මේක උගන්වන්න කියලා. පිලා කිව්වා බෑ කියලා. නමුත් මේ මිනිසයා අර පිලාට දීර්ඝ කාලයක් තිස්සේ අත්පා සම්බාහන කිරීම ආදී උපස්ථාන කරමින් නැවත නැවතත් ඇවිටිලි කරලා ඉල්ලුවා මේ ශාස්ත්‍රය කියලා දෙන්න කියලා. ඔන්න ඉතින් පිලා අන්තිමේදී මෙයා මට මෙච්චර උපකාරයි කියලා ඔන්න කියලා දුන්න ශාස්ත්‍රය. ශාස්ත්‍රය ඔක්කොම ගන්නලා ඉවරුනහම පිලා අහනවා දැන් ඉතින් ඔබ මොකද්ද කරන්නේ? මම මේ ශාස්ත්‍රය පරීක්ෂා කරනවා කියලා. මොකද්ද පරීක්ෂා කරන්නේ? කොහොමද පරීක්ෂා කරන්නේ කියලා. මම එළ දෙනෙකුට හරි මිනිස්සුෙකුට හරි විදලා මරනවා කිව්වා. පුතේ ඕක කළොත් එහෙම උඹට ගෙවා ගන්න බැරි නෑක් වෙනවයි. මොකද දව දෙනක් මැරුවොත් 100ක් දඩේ, මිනිස්සෙක් මැරුවොත් 1000ක් දඩේ කියලා එයා දන්න තරමට නීතිය කිව්වා. ඒක නිසා අම්මා තාත්තා නැති කෙනෙකුට නම් ඔන්න මොකක් හරි ඒ තමන්ගේ ශාස්ත්‍රීය දක්ෂකම පෙන්නුම් කරන දෙයක් කරාට කමන්නේ නෑ කිව්වා. ඉතින් මේ මිනිස්සයාත් ගිහිල්ලා නගර දොරටුවේ බලාගෙන ඉන්න අතරේ ඒ කාලේ නගරයේ ඇසුරු කරමින් වාසය කළ අසුනෙත්ත කියන පසේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නගරයට ඇතුල් වෙන අවස්ථාවේ පිණ්ඩපාත සඳහා මේ මිනිසයා දැකලා ඔන්න දැන් අම්මා තාත්තා නැති කෙනෙක් මට හම්බ වුණා කියලා ගල් කැටවලුක් වේදාගෙන ඇගියේ. ගල් කැටයක් විද්දා පසේ බුදුරජාණන් වහන්සේගේ දකුණු කනට ඒ ශාස්ත්‍රය කොයිතරම් දක්ෂද කියතොත් ඒක වම් කණින් පිට වුණා. පසේ බුදුරජාණන් වහන්සේට කියනවා කිතරම් තද වේදනාවක් ඇති වුණා. උන්වහන්සේට පිණ්ඩපාතේ වඩින්නත් බැරුව අහසින්ම තමන්ගේ කුටියට පන්සලට වැඩම කළා. වැඩම කළා පිරිනිවන් පෑවා. මිනිස්සු බලන් ඉන්නවා දාහනි බෙදන්න ආවේ නැති නිසා, වැඩියේ නැති නිසා. මිනිස්සු ගියා ගිහිල්ලා දැකලා අඬන වැළපෙන්න පටන් ගත්තා. මේ මිනිහත් ගියා මොකද මේ මිනිස්සු දිවන්නේ කියලා ගිහිල්ලා හපංකමට වගේ කිව්වා. මේ මම මේ මගේ ඉලක්කයට මේ පසේ බුදුරජාණන් වහන්සේ මගේ දක්ෂකම පෙන්නුම් කරන්න කරපු වෙයි කියලා කියුණා. මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ පෞකාරය නිසා අපට පසේ බුදුරජාණන් වහන්සේ නැති වුණා කියලා එතනම තල්ලා තල්ලා මරණයට පත් කළා. ඒ මිනිස්සයා තමයි දීර්ඝ කාලයක් පොතේ කියවෙන හැටියට කල්ප ගණනක් දීර්ඝ කාලයක් නිරේ පැසිලා අර පාප කර්ම නිසා ඉතිරි විපාක අවශේෂ වශයෙන් තමයි මේ වගේ ගෞතුනක තරම් විශාල ශරීරයක් ඇතිව ඔය ප්‍රේතාම්භාවය ලැබුවේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ප්‍රකාශ කළා. ඔන්න ඒක ආශ්‍රයෙන් මේ ගාථාව දේශනා කළා. මහණෙනි මෝඩ පුද්ගලයන් ඔයාලට ලැබෙන ඥාණය දැනුම තමන්ගේම විනාශය පිණිසයි කියන අදහස දෙමින් යාවදේව අනත්ථාය ඤත්තං බාලස ජායති හන්ති බාලස සුක්ඛං සං මුද්ධමස විපාතයන් බාලයාට දැනුම ලැබෙන්නේ ඔහුගේ අනර්ථය පිණිසමයි. උදෙක් ඔහුගේ අනර්ථය පිණිසම බාලයාට දැනුම ලැබී එය ඔහුගේ ප්‍රඥාව නැමැති හිස සිඳ ළමින් හිස කපා හෙළමින් ඔහුගේ කුසල කොට්ඨාසය විනාශ කරයි කියන අදහසයි ඒ ගාථාවේ තියෙන්නේ. ඉතින් මේ කතාවත් ගාථාවත් ආශ්‍රයෙන් අපි බලමු යම් යම් දේවල් ධර්ම කාරණා මතු කරගන්න. කතාවේ මුල් කොටසෙන් කියවෙන අර බමුණාගේ දුර්වලකම රජුරෝ රාජ්‍ය කටයුත්තක් පිළිබඳව විමසුවාම කතා කළ බේගිය දැනගන්න පුළුවන් අච්චර එළුබෙටි විදින තුරුත් දන්නේ නැහැ ඒ බමුණාගේ දුර්වලකම. නමුත් අර පිලාගේ දක්ෂකම නිසා හොඳට ඕන අරකට හෝ පාඩමක් ඉගෙන ගත්ත බ්‍රාහ්මණයා. ඊළඟට තියෙන්නේ අන්න අර පිලාගේ ගෝලයාගේ හපංකම. දැන් මේකේ තමයි මේ ගාථාවට අරමුණ වුණේ. තමන්ගේ දක්ෂකම පෙන්වන්න එයා කල්පනා කළා. ඉස්සෙල්ලාම හිතුවේ ගවයෙකුට හරි මිනිහෙකුට හරි විදින්න කියලා. අන්න පිලා නීතිය පෙන්වලා දුන්නා. නමුත් ඒ ලෝක නීතිය විතරයි. ලෝක නීතිය පිළිබඳව නීතිඥකමෙන් හැම දෙයක්ම කරන්න බෑ. ඊට වඩා බරපතල කර්ම නීතියක් තියෙනවා විශ්ව සාධාරණ. ඒ කර්ම නීතියට අනුව අර අම්මා තාත්තා නැති පසේ බුදුරජාණන් වහන්සේට විදීමේ විපාක තමයි අච්චරාර කියලා තියෙන ධර්මයේ. ඔකතුලින් අපිට හිතා ගන්න පුළුවන් ධර්මයේ වටිනාකම් භෞතික වටිනාකමුත් ආධ්‍යාත්මික වටිනාකමුත් අතර වෙනස මේ කාලේ බොහෝ දෙනාව ප්‍රශ්න කරනවා. වෙන එකක් තබා මේ කතාව පව උපහාසයට ලක් කරන්න බැරි කමක් නැහැ. ওই තරම් විශාල ශරීරය ඇති ප්‍රේතයෝ ඉන්නවාද? කවුද ඔය දැකලා තියෙන්නේ? කොහොමද ඔක වෙන්නේ? ඉන්නතුනි මේ කර්මයේ අතීතයේ පඬිතෙන් හඳුන්වලා තියෙන කර්ම යන්ත්‍රය කියලා මහ පුදුමයි. කර්මයේ ක්‍රියාකාරීත්වය විපාක නොදී කර්මයක් ගෙවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. නාහම් භික්ඛවේ කථානම් උපචිතානම් කම්මානම් අප්පටි සංවිදිත්වා අභ්‍යන්ති කිරියන් වදාමි. මහණෙනි මම කියනවා කරන ලද රැස් කරන ලද පාප කර්මවල විපාක නොදී කෙලවර වෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි අර ශරීරය බිඳෙන්න බිඳෙන්න නැමත ඇති වෙන්නේ. ඔය අපායෙත් සිරසක් අපායේ නිරය ආදී තැන්වල නැත්නම් කෙනෙකුට පුදු වෙන්න පුළුවන්. අපිට මේ ඔය තරම් කියන උෂ්ණ ගිනි දරාගෙන කොහොමද ඉන්න නිරාසතුන් කියලා. කර්ම වේගයෙන්මයි පින්නතුනේ ඒක වෙන්නේ. මහ පුදුම දෙයක් ඒක. බුද්ධ ඥානයට හසු වෙන අභිඥාලාමීන්ට පෙනෙන මේ සිද්ධීන් මේ කාලේ අයට තේරෙන්නේ නැති නිසා තර්ක ඥානය මුල් කරගෙන මේවා හාසයට ලක් කරනවා. නමුත් විශ්ව සාධාරණ බුදුපසේ මහරහතන් වහන්සේලාට බේරෙන්න බැරි විදිහ මහ පුදුම කර්ම නියාමතාවක් ලෝකේ පවතිනවා. ඒකේ භයානකත්වය මෙන් පෙන්වුම් කරන්නේ. මේ කාශ්‍රයෙන් අපිට මේ යුගය ගැන හිතලා බැලුවත් දැන් මේ කාලේ අලුත් සොයා ගැනීමක් කියන එක කවුරුත් මහා ලොකු දෙයක් හැටියට සලකන්නේ. කොයි විදිහේ දෙයක් හෝ ඒවා පරිේශන කියන එකට ලොකු තැනක් ලැබිලා තියෙනවා මේ යුගයේ. ඒ පරිේශන වැඩි හරියක්ම අන්නර කියාපු තමාගේම අනර්ථය පිණිස, තමාගේ පමණක් නෙවෙයි මුළු සමාජයේ මුළු මහත් ලෝකයේම අනර්ථය පිණිස. දැන් ඔය සමහර අලුත් සොයා ගැනීම සඳහා අසරණ සතුන්ගේ ජීවිත බිලි දෙන ආකාරය ගැන හිතලා බලනකොට එයා ඒවයි විපාක පක්ෂය ගැන හිතන්නේ නැහැ. සතුන් යදා ගන්නවා ඒ තමන්ගේ හපංකම ඔප්පු කරගන්න නිෂ්පාදනවල ශක්තිය. ඊළඟ යුදායුධ පිළිබඳ බණ. ඒවා යුද්ධ බීමේදී යුද්ධයක් එනකම් බලන් ඉන්න. ඒ ආයුධවල ශක්තිය මැනගන්න. එතකොට ඒක තුලින් මෙන්නේ දැන් ওই කාලේ මේ කාලේ බොහෝ දෙනා පරිසර දූෂණය කියලා කියනවා. එහෙන් පිටිම වායු ගෝලයක් විස වෙලා තියෙනවා. වෘක්ෂලතා ආදියක් විනාශ වෙලා යනවා. මේ ඔක්කොම අන්න අර බාලයට. මේ කාලේ නම් අපිට බාලය කියලා කියන්න ඉඩක් නැහැ. සෑහෙන උපාධි මාලාවක් තියෙනවා නම් එයාට බාලය කියන්න අපිට ටිකක් මොකද්ද වගේ. ඉතින් නමුත් පඬිතයා කියලා කියන්නත් බෑ බුද්ධ වචනයට අනුව. නමුත් වාසනාවට වගේ අතීතයේ යෙදෙන තව වචනයක් කියදෙනවා අපට අතිපඬිත කියලා. පඬිතකම ඉහභාගිය ගන්න. අන්න අතිපඬිත කියනනම් කියන්න පුළුවන් එහෙම අයට. ඉතින් අන්නේ එහෙම අතිපණ්ඩිත කම නිසා ඊළඟට අර භෞතික ඒ දේවල් වලට ආධ්‍යාත්මික පක්ෂය ගැන නොතක ඒවට තැන දීම නිසා ආත්ම ඝාතනය සියදිවි හානි කර ගැනීම මට්ටමටම පරිේශණය කියන එක ලෝකයා ලොකුවට ගන්න දෙයක්. ඒක විපාක පක්ෂය මෙලෝ වශයෙන් පවා එත වශයෙන් එකස් කණාගේ දර්ශනීය වගේ දෙයක්. ඒ අයගේ සැලසුම් මෙලොවට පමණ මෙලොව ගැන හිතලා බැලුවත් එත වශයෙන් අර දැන් ශතවර්ෂ ගණනක් තිස්සේ මේ ගිහි ඡන්ද මාර්ගය නිසා මේ විශ්වයෙන් පිටින් මනුෂ්‍ය ජීවිතෙරම ගැලපෙන තැනක් තත්වයට යම් දවසක යම් අවස්ථාවක විනාශ වෙලා යන්න පුළුවන් මෙන්න මේ පරිේශන වලින් කියන ඒ අනාවැකිය දැන් කවුරුත් කියනවා. එතකොට මේක ආශ්‍රයෙන් මේ වර්තමානය ගැන හිතන්න පුළුවන්. අතීතේත් අර කියාපු අතිපණ්ඩිත විදියේ ශාස්ත්‍රවරු හිටියා. ඒකට කියනවා ඔය මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රුන් ගණනක් මිහිටියා බුද්ධ කාලයේ පවා. ඒ අයගෙන් බුදුරජාණන් වහන්සේගේ දැඩි විවේචනයට ලක් වුණු ශාස්ත්‍රවරයා තමයි මක්ඛලි ගෝසාත. කොයි තරම්ද කියද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි මට පේන්නේ නැහැ මේ ලෝකේ මක්ඛලි මෝගපුරිසයා හිස්පුරුෂයා තරම් බහුජන යාගේ අනර්ථය පිණිස දුක පිණිස උපදුන කෙනෙක්. ඒ වගේ ප්‍රතිපදාවක් ලැබෙගේ ඉගැන්වීමක් කරන කෙනෙක්. මේ මක්ඛලි ගෝසාලගේ දර්ශනය කොහොමද කියතොත් උපමා කරලා තියෙන්නේ ගම් මොයක දැලක් දාන්නේ බොහෝ මසුන්ගේ අනර්ථය පිණිසයි. ඒ වගේ මේ මක්ඛලි මෝගපුරුෂයා මිනිසෙයින්ට දැලක් දාලා මිනිසෙයින් අල්ල ගන්නවා. මොකද්ද එතකොට මක්ඛලි ගෝසාලගේ දර්ශනේ තියෙන්නේ? ඒක නියතිවාදයක්. සංසාර සුද්ධි කියලා කියනවා. එයා පිළිගන්නේ නැහැ හේතු ප්‍රත්‍ය අනුව සත්වයින්ගේ කිලිටිවීම හෝ පිරිසිදු වීම සිදු වෙනවා කියලා. සිතේ පිරිසිදු වීම හෝ කිලිටිවීම. ඒ වගේම මේ සත්වයින්ට තමන්ගේ කියලා කියන වීරයක් ශක්තියක් විමුක්තිය ලබා ගැනීම සඳහා එයා කිසිවක් නැහැ. නියති වශයෙන් සංසාරේ ගමන් කරලා බාලයත් පඬිතයත් වෙනසක් නැද්දුව මේ සංසාරේ දුව කියලා ගිහිල්ලා කවදා හරි දුක් කෙලවර කරනවා ඉබේටම ඉබේ වෙන දෙයක් නියතියෙන් වෙන දෙයක් හැටියට එයා දක්වන උපමාව මොකද්ද යම් කෙනෙක් නූල් පන්දුවක් වීසි කරාම ඔක ලිහිලි කියලා කවදා හරි එම් පිටිම ලියනවා වගේ මේ බාලයත් පඬිතයත් ඒ කවුරුත් ලෝකේ සංසාරේම දුවලා ගිහිල්ලා ඔහේ නැති වෙලා යනවා මේ කෙලවරක් වෙනවා කියලා කර්මයට තැනක් දෙන්නේ නැහැ හේතු ප්‍රත්‍ය පිළිබඳ අවබෝධයක් නැහැ ඔන්න විදිහේ විෂම දර්ශනයක් නියතිවාදයක් එතකොට බුදුරජාණන් වහන්සේ ඒක විතරක් නෙමෙයි තවත් ඒ වගේම බොහෝ විට විවේචනයට ලක් කළ දර්ශනයක් තමයි අකිරිය වාදය කියන දර්ශනය දැක්වූ පූර්ණ කස්සප කියන ශාස්ත්‍රවරයා එයාගේ දර්ශනයත් කියන්නේ ඔය පින් පව් කියලා දෙකක් නැහැ සත්වයින් ඔය අපි දැන් කියන්නේ සතුන් මැරීම් හොරකම් කිරීම පරදාර සේවනය බුරුකීම් ආදියෙන් පවක් සිද්ධ වෙන්නේ නැහැ දන් දීම ආදියෙන් පිනක් සිද්ධ වෙන්නේත් නැහැ කොහොමද කියතොත් තියුණු මහත ඇති චක්‍රයකින් මේ මුළු මහත් පොළවේ සියලුම සත්වයින් මරලා කපලා එකම මස් පිටක් කළත් ඒත් එපමණකින්වත් පවක් වෙන්නේ නැහැ කාටවත් දන් දීම ඉන්ද්‍රිය දමනය සංයමය මේවා බොරු වැඩ මේවා එකකින්වත් ඵලයක් නැහැ කියන අන්නේ විදිහට අකිරිය වාදය කර්මය ප්‍රතික්ෂේප කරන රචනය ඉතින් අන්නේ තර අතිපණ්ඩිතකම් එපමණක් නොවේ ඒ ධර්මයේ දැක්කෙන ආනන්ද ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක සන්දෙක කියන පරිබ්‍රාජිකයට පෙන්ල දුන්න දැන් මේ කාලෙත් බොහෝ දෙනා ඉහලින් තියාගෙන පුදන එකක් තමයි තර්ගය කියන එක නමුත් ධර්මානුකූලව ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්ල දුන්නා තර්කයත් ඥායානුකූල වෙන්න පුළුවන් ඥාය විරෝධී වෙන්නත් පුළුවන් තර්කයෙන් බලනකොට හරි නමුත් කාරණේ වැරදි කොහොම දේවල් තියෙනවා නමුත් තර්කය ම උපකාර කරගෙන බුද්ධ වචනය පවා ප්‍රතික්ෂේප කරන යුගයක් දැන් මේ උදා වෙලා තියෙන්නේ ඒ නිසා තර්කයත් දෙපැත්තක අපේන අවයක් වගේ ඒක ඒකාන්ත සාධකයක් නෙවෙයි යම් කිසි දෙයක් සත්‍යමතාව මැනීමට මේ විදිහේ පරිසරයක බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල දැන් මේ කාලේ ඉන්න ඔන්නෝයි බුද්ධිවාදීන්ටත් ප්‍රයෝජනයක් ගන්න හැකි මහා බුදුම ධර්ම න්‍යායක් එක්තරා අවස්ථාවක හෙළි කළා ශාලානෙති බමුණු ගමට වැඩම කළ අවස්ථාවක ඒ ගෘහපතීන් බුදුරජාණන් වහන්සේ දකින්න වැඩියහම පැමිණියහම බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපතියනි ඔබට ඉන්නවාද යම්කිසි ශාස්ත්‍රවරයෙක් තමන්ට ප්‍රියමනාප ශාස්ත්‍රවරයෙක් ඉන්නවාද ශ්‍රද්ධාවෙන් එයාගේ ධර්මයේ පිළි අරගෙන පිළිපදින්න පුළුවන් විදිහේ අපිට එහෙම කෙනෙක් නැහැ කිව්වා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ එහෙනම් මේ මං ඉන්නේ කියලා එහෙම කිව්වේ නැහැ මොන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙනම් ගෘහපතියනි මම නුඹලාට එක් ධර්ම න්‍යායක් කියන්නම් ඒක හඳුන්වන්නේ අපන්නක ධම්ම කියලා අපන්නක ප්‍රතිපදා වශයෙන් උත් හැඳින්න අමුතු වචනයක් ඒක. ඒක නානා විදිහට තෝරනවා මූලික අදහස දක්වන්නේ. අපන්නක කියලා කියන්නේ කිසි දෙගිඩියාවක් නැතුව ඒකාන්ත වශයෙන් නිගමනයකට එන්න පුළුවන්. තුලනාත්මකව කිරා බලලා ගත්ත යම් කිසි තීරණයක් අනුව කොටිම කියතොත් ප්‍රශ්නයක් නැති කියන අදහසක් තියෙනවා. ප්‍රශ්නයක් නැතුවම තමන්ට පිළිපදින්න පුළුවන් විදිහේ ඉතර ධර්ම න්‍යාය. දැන් ඒ සාමාන්‍ය ලෝකේ කතාවක් තියෙනවා. හරි ගියත් හරි වැරදුනත් හරි ඒ කොයි එකටත් ගැළපෙන විදිහේ ඉතින් මේක මෙහෙම කියනවට වඩා හොඳයි බුදුරජාණන් වහන්සේම දීපු නිදර්ශන ආශ්‍රයෙන් ප්‍රකාශ කරනකොට කරගෙන යන එක ඔන්න බුදුරජාණන් වහන්සේ ඒක හඳුන්වලා දෙනවා මොකද්ද මේ අපන්නක ධර්මය කියලා කියන්නේ දැන් මේ සමාජයේ එතකොට ඒ කාලෙත් තිබුණු මතයක් තමයි මේ පින්නතුන් අහලා තියෙනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා ඒකට විරුද්ධ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. අපි මේ මිත්‍යා දෘෂ්ටිය මෙතන සඳහන් වෙන්නේ. ඒකේ සඳහන් වෙනවා කාරණා 10ක් නැත නැත කියලා. නත්ති දින්නම් යති හිටං ආදි වශයෙන් නත්ති හිටං යති හුතං ආදි වශයෙන් ඔය පාළි වශයෙන් දැක්වෙන්නේ. දාන යාග හෝම ආදීෙහි විපණ විපාක නැත. හොඳ නරක කර්ම කියන දේවල් වල විපාකයක් නැත. මවෙක් පියෙක් කියලා වෙන් කරගෙන සලකන්න තරම් දෙයක් නැත. මෙලොවක් පරලොවක් කියලා දෙයක් නැත. මෞපිය සම්බන්ධයක් නැතුව ඉබේ පහළ වෙන ඔය ප්‍රේත දිව්‍ය ආත්ම වගේ එහෙම ආත්ම භාව නැත. ඕපපාතික ආත්ම භාව නැත. තම තමන්ගේ ස්වයං අභිඥාවෙන් ලෝකේ යථා මෙලොවත් පරලොවත් දැනව අභිඥාවෙන් තේරුම් අරගෙන විස්තර පෙන්වුම් කරලා දෙන ශාස්ත්‍රු සමන බ්‍රාහ්මණිනුත් නැත. ඔන්නේ කාරණා 10 ඇතුළත් නැත නැත දෘෂ්ටිය ගත්තු මිත්‍යා දෘෂ්ටි ගැනයි මේ මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට අන්න ඒක පිළිබඳව ඔන්න බුදුරජාණන් වහන්සේ විග්‍රහය දක්වන වරපන්නක න්‍යායට අනුව දැන් යම් කිසි විදියකින් දැන් මේ දෘෂ්ටිය කෙනෙකුට අහන්න ලැබුණා නැත නැත කියන එක. ඒකට හිත යනවා මේක අල්ල ගන්න හිත දෙනවා. නමුත් මෙන්න මෙහෙම විමසලා බලන්නේ කියන බුදුරජාණන් වහන්සේ. යම් කිසි විදියකින් ඔකට ප්‍රතිවිරුද්ධ වූ දාන යාග හොමාදී විපාක ඇත. හොඳ නරක කර්ම විපාක ඇත ආදී ඒ සම්මාදිට්ඨිය. ඒක නම් සත්‍යය. මේ අයගේ මෙන්න මේ මතය මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. අර්ක නම් යථා තත්වය නැත නැත කියන මෙන් මේ දසවස්තුක ධර්ම ඉදිරිපත් කිරීම මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ අයගේ මිත්‍යා දෘෂ්ටියක්. ඊළඟට මේ මිත්‍යා දෘෂ්ටි අනුව කල්පනා කරන එක මිත්‍යා සංකප්ප වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටි අනිත්‍යයට කියාපාන එක මිත්‍යා වාචා මිත්‍යා වචනයක් වෙනවා. මිත්‍යා වචනයක් වෙනවා. ඊළඟට ඒ දෘෂ්ටිය ඉදිරිපත් කිරීම ලෝකේ යම් රහතන් වහන්සේලා ඉන්නවනම් පරලෝක ගැන අවබෝධය ඇති එයාගේ ධර්මයත් එක්ක ගැටෙන එකට එකහෙලා විරුද්ධ වෙන හාත්පසින්ම විරුද්ධවාදයක් වෙනවා. ඒ වගේම මේ මිත්‍යා දෘෂ්ටි අනිත්‍යයට හේතු ගැන්වීම තුලින් අසද්ධර්මය ප්‍රකාශ කිරීමක් වෙනවා. ඔන්න ඔය ආදීනෝ ටික තියෙනවා එතකොට මේ කාරණා. ඒ වගේම මේවා නිසාම ඒ අය ශීලාදී ගුණධර්ම වඩන්න පෙළඹෙන්නේ දුස්සීල බව කියලා අන්න විදිය ආදීන රාශියක් මේ විදිය මිසදිටුවක් තුල තියෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. ඊළඟට එහෙම පෙන්눔 කළා කියනවා මේක පිළිබඳව නුව නැත්තම් මෙන්න මෙහෙමයි කල්පනා කළ යුත්තේ. විඤ්ඤෝ පුරිසෝ කියලා කියනවා. විඥ පුද්ගලයා. සමාජයේ සම්මතයට අනුව ඥානවන්ත පුද්ගලයා. හිතල බැලිය යුත්තේ මෙහෙමයි. කොහොමද? දැන් මේ අය කියන මේ දර්ශනය යම් විදියකින් හරිනම් ඒ අයට දැන් පරලෝක ගැන කතාවක් නැහැනේ. කොයි විදියට ජීවත් වුණත් පරලෝදී කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් කිසි විදියකින් ඊට විරුද්ධ සම්‍යක් දෘෂ්ටිය හරිනම් මේ අය දුගතියට යනවා. ඊළඟට අනිත් පැත්තට හිතනවා ඒ වගේම. හොඳයි අපි කියමු මේගොල්ලන්ගේ දර්ශනය හරිය කියලා. ඒ හරි ගියත් මෙලොව වාසය කරන කාලය තුල නුවණැති පුද්ගලයින් මේ අය දුශීල නාස්තිකවාදීන් හැටියට ගරහනවා. මෙලොවත් ගැරහීමට ලක් වෙනවා. ඒ වගේම පරලොවදිත් දුගතියටපත් වෙනවා. ඔන්නෝම ඒකේ අර තුලනාත්මකව හොඳ නරක පැත්ත කිරා බලලා තීරණය කළ යුතු බවයි එතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඊළඟට ඒ විදිහටම අර අස්තික දෘෂ්ටිය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඔන්න ඒ නුවණැති පුද්ගලයා කල්පනා කරනවා දැන් මෙහෙම දර්ශනයකුත් තියෙනවා. දාන යාග හෝම ආදී ඵල විපාක ඇත. හොඳ නරක කර්මවල ඵල විපාක ඇත. මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත කියලා. ඒ අපි දැන් ඔය කම්මස්සකතා සම්මාදිට්ඨි නමින් හඳුන්වන කර්මය තමාගේ කොට ඇති සම්මාදිට්ඨිය යනයි ඊළඟට ප්‍රකාශ කරන්නේ. මේ දෘෂ්ටිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර ඇත්ත වශයෙන් මෙහෙමනම් ඒ තැනැත්තාගේ ඒ දර්ශනය සම්මාදිට්ඨියක්. ඒක අනුව ඇති කරගන්න හිතවිලි සම්මා සංකල්පයි. ඒක අනුව ප්‍රකාශ කරන වචන සම්‍යක් වාචා. ඒක අනුව ගත්තු ස්ථාවරය අර රහතන් වහන්සේලාගේ මතයට එකඟයි. පරලොවක් දන්න අය පිළිබඳව. ඒක අනුව අනිත් ඇයට හේතු ගන්වන යාම සද්ධර්ම සංඥාක්තිය. අන්නේ විදිය ආනිසංස පක්ෂියක් එක පෙන්වන්න කරනවා. ඒ වගේම මේ අය සීල සම්පන්න හොඳ ජීවිත ගෙවන්න උත්සාහ කරනවා. ඉතින් යම් ආකාරයකින් අර සම්මාදිට්ඨිය එතන සත්‍ය වූවා හෝ නොවූවා හෝ මෙලව ඒ සම්මාදිට්ඨිය අනුව ජීවිත ගත කරන කෙනාට ප්‍රශංසාව ලැබෙනවා. ශීලවන්ත පුද්ගලයෙක්ට වෙන ශීලවන්ත පුද්ගලයෙක් ආස්තිකවාදී පුද්ගලයෙක් කියන ඒ විදිහට මෙලවක් ප්‍රශංසා ලැබෙනවා. ඒ වගේම මේ සම්මාදිට්ඨිය ඇත්තනම් පරලෝසුගත තත්ත්වයට ලැබෙනවා. ඔන්නම තුලනාත්මකව එහෙනම් මේ කාලේ කියන්නේ ප්‍රතිලාභ ඒ වගේ ආනිසංස ඒවා විමසලා බලලා නුවණින් විමසලා බලලා තීරණය කිරීමයි මෙතන මේ අපන්නක ප්‍රතිපදාව අපන්නක ධර්ම නම් හැඳින්වෙන්නේ. මේක වටිනා කාරණයක්. මොකද මේ බොහෝ දිනාට මේ යුගයේ හැටියට පුද්ගලයෙක් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්න බොහොම අමාරුයි. හැමෝටම නානාවිධ දෙගිඩියාවල් විතර්ක ඔය විදිහේ ප්‍රශ්න රාශියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිවත් ශ්‍රද්ධාව ඇති කරගන්න බැරි කොට අනිත් අය කෙරෙහි කෙසේ නම් ශ්‍රද්ධාව ඇති කරයිද? තේ අය අර තර්කයේ විතරක් මුල් කරගෙන යන්නේ. හොඳයි ඒ තර්කය ගන්නව නම් අන්න මේකයි න්‍යාය. අපන්නේක න්‍යාය. කීරල බලන්න ඕන. මේවායේ ආදීන පක්ෂයත් ආනිසංස පක්ෂයත්. ආනිසංස පක්ෂය වැඩි නම් අන්න ඒක අනුගමනය කිරීම. අන්න ඒකට අපි කිව්වේ හරි ගියත් හරි වැරදුනත් හරි. වැරදුනත් හරි හරි ගියත් හරි. ඒක දෙපැත්තෙම Tamanට සැනසෙන්න ඉඩ තියෙනවා. දුක් වෙන්න ඉඩ නැහැ. ඔන්න ඒ කාරණේ එතකොට අපන්නක ධර්ම හැටියට හඳුන්වන්නේ. මේක තවත් ඈතට යනවා. නමුත් අපි ඊට කලින් මෙන්න මේ අපන්නක ධර්මය කියන එක දැන් මේ කියආපු එක හැම සමහර විට ටිකක් සංකීර්ණ නිසා මේ විදිහේ දේශනාවකදී හැමෝටම තේරෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම අපහසුයි. නමුත් අපේ පැරණි අලගියවන්න මුකෙවිඩි කවියා සුභාෂිතේ මේ කාරණේ බොහොම සරල කවියකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඇතත් නැතත් පරලොව සුදානෙනි මහත් හලොත්තේ කි පවුකම් නොතබා මැසිත නැතොත් එපරලොව ඉන්වන අවැඩ නැත නැතොත් ඇතැයි පවු කළ හට වෙයි විපත. එක තේරුම් ගන්න අපහසු වෙන්නේ නැහැ මේ පින්නතුන්ට. පරලොව ඇතත් නැතත් හලොත් තිහකි පවුකම් පවුකම් ඇතෑරීම හොඳයි. මොකද නැතොත් එපරලොව පරලොවක් නැතත් අවඩක් වෙන්නේ නැහැ. අවඩක් වෙන්නේ නැහැ විතරක් නෙවෙයි මේ සමාජයේ සම කිසි අර කිව් විදිහට ප්‍රශංසාවක්වත් ලැබෙනවා නේ මේ මිනිස්සු හොඳ ජීවිතයක් ගත කරනවා. නමුත් ඇතොත් නැතයි පවු කළහට වෙයි විපත. කාරණේ පරලොවක් තිබෙන එක නම් නැතේ කියලා ගත්ත දෘෂ්ටිය තර්කය අනුව පවු කළොත් විපත වෙනවා. ඔය ටිකනේ අපි මේ මෙච්චර වෙලා කිව්වේ. ඉතින් ඕකයි සාරය. ඉතින් මේ දේශනාව දිගටම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ටිකක් ගැඹුරු පැත්තටත් යන හැටියට ඔය අපන්නක සූත්‍රය. ඒව සමහරුන්ට මේ කාලේ වයි ගැන හිතන්නවත් පිළිබෙන්නේ නැහැ. මේ කාම ලෝකයේ විතරක් බොහෝ දෙනා දැන් මේ කාලේ කියන්නේ ඔය තර්කය ගත්ත අය ඒ අය අභිඥා ගැන වැඩි විශ්වාසයක් නැහැ. අර අපි කලින් අවස්ථාව කිව්වාගේ අභිඥාවෙන් ලබා ගන්න පුළුවන් දිවස් දිව කන්න ආදී හැම දෙයක්ම දැන් විද්‍යාවෙන් ලබාගෙන තියෙනවා. ඒක නිසා අර ඒ කියන විද්‍යාව නෙවෙයි විද්‍යාවන්ට අතීතයේ විද්‍යාවන් ශ්‍රීවිද්‍යාදී විද්‍යා නෙවෙයි ওই විද්‍යාවට নমස්කාර කරලා බලන කට්ටිය නේ. ඇත්ත වශයෙන්ම මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මේ කාම ලෝකය නිතර වෙන රූප අරූප කියන. ඒ බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි ඒ ධානලාභී අතීත උත්තමයන් ඍෂිවරුන් මේ කාම ලෝකයේ ඉක්මවලා මනෝමය රූපී ධාන තත්ත්ව සමාපatti තත්ත්වව ගැන දක්වලා තියෙනවා. ඊටත් එහා අරූපී සඤ්ඤාමය බුදුරජාණන් වහන්සේ පාල වෙන කාලේ ඔය අතීත යෝගීන් ඔය තත්ත්වවලටපත් වෙලා හිටියා. ඒවයි මේ කාම ලෝකයේ තියෙන සැප වගේ ඒ හිතා ගන්න බැරි උපමා කරලා තියෙන්නේ. කුඩා දරුවෙක් මල මුත්‍රයක සෙල්ලම් කරනවා වගේ කාම ලෝකයේ සැපත. අර ඒ ධාන සූර්ය ගැන සලකලා බලනකොට. ඉතින් ඔන්න ඒ කාරණිය ගැන මෙතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. යම්කිසි ශාස්ත්‍රවරයෙක් කියනවා අරූප ලෝක නැත කියලා. රූප ලෝක නැති කියන්නේ නෑ. ඒ අය අරූප ලෝක නැති කියනවා. ඒ කියන්නේ අර සංඥාමය අරූප තත්ත්ව නැති කියලා. තව කොටසක් කියනවා අරූප ලෝක තියෙනවා කියලා. ඔන්න ඒ දෙගිඩියා විසඳ ගන්න හැටි අර අපන්නක ന്യാයට අනුව මේ ළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නුඹ නැති පුද්ගලයා කල්පනා කරනවා. යම්කිසි විදියකින් රූප ලෝකය විතරක් තියෙනවා කියලා මතේ ගත්තොත් අරූප ලෝක තියෙද්දි මට ඊට එහාට යන්න බෑ. අර මනෝමය රූප තත්ත්වයේ විතරයි ඉන්න පුළුවන්. අරූප ලෝක ඇතේ කියන මතය සත්‍ය නම් මට ඒ කණුව ක්‍රියා කළොත් ඊට වඩා උස් තත්ත්වයක් වන අරූප ඒ සමාපatti ලබා ගන්න පුළුවන්. ඔය ආකාසානං ඡායතන විඥානං ඡායතන ඒව සංඥානා සංඥාතන ආදි වශයෙන් කියන්නේ අකින්චඤ්ඤාත උසස් සමාපatti තත්ත්ව ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ නුවණැත්ත කල්පනා කරනවා මේ රූපය නිසා තමයි මේ දඬුමුගුරු ගැනීම කලහ විග්‍රහ නානා ප්‍රකාර ලෝකයේ තියෙන ආදීනව රාශියක් මේ රූපය මුල් කරගෙනයි තියෙන්නේ. ඒකට රූපය සමතික්‍රමණය කළා ඉක්මවලා අරූප තත්වය ලබා ගත්තාම ඒ හිතට මේ කරදර නැහැ. ඔන්න ප්‍රතිලාභ. ඒක නිසා ඒ තැනැත්තා ඇත්ත වශයෙන් ඒක අන්තයක් ගන්නෙත් නැහැ. දැන් ඒක බුදුරජාණන් වහන්සේ දක්වන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂයක් නැති නිසා අර පළමු මතය කියාපු එක ඒක සත්‍යයි කියලා කියන්න බෑ. මේ පමණ මියම සත්‍යයි අනිත් සියල්ල බොරුයි කියන ඒකාන්ත නිගමනයට මට පැමිණෙන්න හැකියාවකුත් නෑ. මට ප්‍රත්‍යක්ෂ ඥානයක් නැති නිසා. මොකද්ද? අරූප ලෝක නැtei කියන මතය. අරූප ලෝක ඇtei කියන මතයත් මට මියම සත්‍යයි අනිත්ය බොරුයි කියලා කියන්නත් බෑ. ඒක නට නැති නිසා. ඒ ප්‍රත්‍යක්ෂයක් නැති නිසා. නමුත් මධ්‍යස්තව විමසලා තුලනාත්ම විමසලා ආනිසංස ප්‍රතිලාභණු කල්පනා කරලා හිතනවා මම ගන්න ස්ථාවරය මෙතෙන්දි ගන්න ස්ථාවරය දෙගිඩි ආයේ පසු වෙන එක නෙවෙයි. අන්න මනෝමය රූපී ඒ ලෝක විතරක් නම් තියෙන්නේ. ඒ විතරක් කියන එකට වඩා අරූප தත්ත තියෙනවා කීම ඒකානුව ක්‍රියා කිරීම තුලින් මට වැඩි ආනිසංස ලබා ගන්න පුළුවන්. අන්න ඒක නිසා අර දෙවෙනි එකටයි වැඩි තැන දෙන්නේ. ඊළඟට ඒ විදිහටම ඊටත් ඉහළට යනවා මේ කියාපු අපන්නක න්‍යාය. නෑ එතෙන්දී ඒ දෙපිල හඳුන්වන්නේ මෙහෙමයි. කෙනෙක් කියනවා කෙනෙක් මිනිස්සුෙකුට යන්න පුළුවන් ඉහළම தත්වය අරූප தත්වය පමණයි. අරූපී සංඥාමයා කියලා. අර දැන් කිව්ව විඥානං ඡායතනාදී නේව සංඥානා සංඥාතන දක්වා යන අරූප ධ්‍යාන தත්ව පමණයි. එතෙන්ට එහාට යන්න බෑ කියන මතයක් එක ශාස්ත්‍රයේ ප්‍රකාශ කරනවා. තවත් කෙනෙක් කියනවා මේ தත්වයත් ඉක්මවලා භව නිරෝධය ලබා ගන්න පුළුවන්. භව නිරෝධය කියන්නේ පින්නතුන නිවන. ඔන්න දැන් දෙගිඩියා. අරූප தත්වවලට වඩා ඉහළට යන්න බැරි කියන මේ මතය මම ගන්නවද? අරූප தත්ව ඉක්මවලා මේ සංසාර දුක ඉක්මවලා භවයෙන් නෙතර වෙලා භව නිරෝධය සලසන නිවන තියනවා කියන දර්ශනය ගන්නවාද? ඔතනයි ළඟට දැන් තියෙන දෙගිඩියා. එතෙන් දිනුව නැති පුද්ගලයා කල්පනා කරනවා. මේ අරූප ලෝකයක් භවයටමයි ති දෙයක්. ඇලීම්, උපාදාන, ඒ කියන්නේ රාග, උපාදාන, අල්ලා ගැනීම, හේවා තුල තියෙන එකක් මේ අරූප ලෝක පවා. ඒවයි සියුම් ඇලීම් තියෙනවා. නමුත් භව නිරෝධය කියලා දෙයක් තියෙනවනම් මට පුළුවන් දිඨේව ධම්මේ මෙලොවම පිරිනම්පා නිවන් දැකේ. අන්න එහෙම කල්පනා කළා. එතකොට ඒ ඥානවන්ත පුද්ගලයා අර අරූප ලෝක පමණක් තියෙනවා කියන ස්ථාවරය ගන්න නැතුව ඒක සමතික්‍රමණය කළා ඉක්මවලා මේ භවයෙන් නතර වීමට හැකියාවක් තියෙනවා කියන ඒ ධර්මයයි පිළිගන්න. ඔන්න එතනත් පින්න අර නුවණැති පුද්ගලයා ගත යුතු ස්ථාවරය. ඉතින් ඔන්නෝකින් දැන් අපි මේ දිග සූත්‍රයක් සාරාංශය මේ පින්නතුන්ට කිව්වේ මේ කණුව හිතා ගන්න. දැන් මේ කාලයේ තියෙන ඉතින් කොටින්ම මේ සූත්‍රය අවසානයේ සඳහන් වෙන්නේ කොහොමද? අර ආපු ගෘහපතියන්ට බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ඔයගොල්ලන්ට ශාස්ත්‍රවරයෙක් නැත්නම් මේ මම ඉන්නේ මගේ බුද්ධාන් සරණක් ගත්තාම කියලා මගේ සරණ යන්න කියලා. එහෙම කිව්වේ නෑ. අන්නේ ඥානවන්තයයට ගැළපෙන විදිය පුදුම අන්දමේ දේශනාක් දුන්නා ඒකේ අවසානයේ. අර ගෘහපතියන් බුදුරුවන් සරණ ගියා බුදුරජාණන් වහන්සේගේ පිටු ගියා. අන්න අවබෝධය තුල මේ සූත්‍රය ඉතාමත්ම වටිනා සූත්‍රයක් මේ යුගයට. අර විදිහේ තම ශාස්ත්‍රවරයෙක් කෙරෙහි විශ්වාසය ශ්‍රද්ධාව තබා ගන්න බැරි විදියට මේකයි බෙහෙත. ඒ ඇයිටම ඥාය විරෝධී නෙවෙයි ඥායානුකූල තර්කය අනුව අර විදියට තුලනාත්මකව සසඳල බලලා කිරා බලලා තමන්ගේ දියුණුවට උපකාර යහපතට උපකාර වන විදිය දර්ශනයක් අනුව ජීවත් වීමටයි මේ බුදුරජාණන් වහන්සේ මේ අපන්නක ප්‍රතිපදාව දැක්වේ. මේ අපන්නක කියන වචනය දීක ජාතක තන්ත්‍ර කියන වෙලාවක් නෙමෙයි පින්නතුනි. මේ වෙලාව පින්නතුන් ජාතක කතා ගැන අහලක් තියෙනවා. ජාතක පොතේ පළමුවම තියෙන ඔය අපන්නක සූත්‍රයේ අපන්නක ජාතකයේ තියෙන්නේ මෙන්න මේ ධර්මතාවමයි. කෙටියෙන් සඳහන් කළොත් බෝධිසත්ව වෙලෙන්ටත් දේවදත්ත වෙලෙන්ටත් කාන්තාරයක් මැදින් යනකොට මේ කාන්තාරයේ මැද ඉන්න යක්ෂයින් මේ අය මරලා කන අදහසින් හොඳට වතුර තියෙන තැනක ඉඳලා එන වගේ නාලා කියලා එහෙම එන රූප වගයක් පිරිපත් කරගෙන ආවහම දේවදත්ත වෙලෙන්ට එකට රැවටිලා තමන්ගේ ගල් වල තිබුණු වතුර වීසි කරලා ගියා. බෝධිසත්ව වෙලෙන්ට කල්පනා කළා හොඳයි මේක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් අපි වතුර ටික අරගෙන යමු කියලා. අන්න බෝධිසත්ව වෙලෙන්ට ඒකෙන් බේරුණා. වතුර වීසි කරේ නැහැ. මොනවා කාසුනෙත් මේ පින්නතුන්ට අපන්න කියන වචනේ තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුවම කාන්ත වශයෙන් සමන්ට බය නැතුව අර දෙගිඩියාවක් ඇති තැන ගත හැකි තීරණයක් තමයි මෙතනින් කියවෙන්නේ. අපන්නක ප්‍රතිපදාව අනුව අපි කල්පනා කරනවනම් එහෙනම් මෙතන බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් නොකිව්වත් අන්න නිවන දක්වාම අපි ඒ අපන්නක ප්‍රතිපදාව අනුව හිතලා යම් යම් තීරණ ගන්න පුළුවන්. අපි ඇහැට පේන්නේ නැහැ කියලා ඔක්කොම ඉවත දැමීම නෙවෙයි එතන තියෙන්නේ. ඒ වායේ ප්‍රතිලාභ ගැන සලකලා බලලා තමන්ගේ ජීවන දර්ශනය බද අපේ මේ කෙටි කාලය තුළ අපට විශාල දෙයක් කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අර මේ අතන කියවන ආකාරයට මේ මුළු මහත් භව නිරෝධය කියලා කියන නිවන පවා ප්‍රත්‍යක්ෂ කරගන්න. නමුත් ඒකට මුල් වෙන්නේ දෘෂ්ටියයි. ඒකට දෘෂ්ටියවත් කෙලින් කරගන්න බැරි නම් ඉතුරු හරිය කොහොම වෙයිද? දැන් බොහෝ දෙනා මේ යුගයේ පවා සමහර විට ධර්මයේ බුද්ධ ධර්මයේ සේයාව පිට බුද්ධ ධර්මයේ හැටියට ඉදිරිපත් කරන සමහර තැන් වල තියෙන්නේ තන්න අර මිස දිටුමයි. එයාය පිළිගන්නේ නැහැ. දන් පින් දාන ආදී පින්කම් ඒවා මේ පහු කාලික ඇති කරගත්තු දේවල්. ශීලාදී ගුණ ධර්ම මේ පස්සේ ඇති කරගත්තු දේවල් මේවා සමාජයට ඒවා යල්පැනපු දේවල්. ඔන්නෝ විදිහ හිතන යුගයක් තියෙනවා. ඔය විදිහ හිතන නැම්මක් තියෙන නැඹුරුවක් තියෙන බොහෝ දෙනා තුල. කොහො අපට පේනවා. අර වගේ ප්‍රේතාත්ම කොහෙද අපට පේන්නේ නැහැ. අපට නොපෙනෙන හැම දෙයක්ම අපි ප්‍රතික්ෂේප කිරීම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. අන්ධයින් කියන නම් ඊරහඳ නෑ කියලා. අපි ඒක පිළිගත යුතුද? ඇස් නැති අයට ඒව පේන්නේ නෑ. නමුත් ලෝකේ කොතිකුත් කියලා කියන්න බෑ. ඒ අත්‍යවශ්‍යයෙන් සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒකයි අර සම්මාදිතේ ඉඩ තියලා තියෙන්නේ. ලෝකේ ඉන්න වශමන බ්‍රාහ්මණීන් අර විදිහට තත්ත්ව ලැබලා පරලොවක් තිබෙනවා කියලා දන්න. ඒකට අර තමන්ගේ එක තනි මතය අරගෙන අත්වනෝ මතිකව වැරදි තර්ක න්‍යායෙන් මේ ඔක්කොම ප්‍රතික්ෂේප කළා හාසියට ලක් කළා පහර ගහලා කරොත් අන්න කරන්නේ තමන්ගේම ප්‍රඥා හිස කපා හැලීම. ඒකයි කියන්නේ අර දැනුවත්කම පඬිත්කම උපාදීය ඒවා සමහර විට තමන්ගේම අනර්ථය පිණිස හේතු වෙනවා කියලා. සමහර විට මේ විදිය දෙයක් ගැන උපාදි ග්‍රන්ථයක් ලිව්වොත් ලොකු උපාදියක් ලැබේ මේ කාලේ තියෙන චින්තන නඟුරු අනුව. ඒ වගේම පොතත් විකිනේ. නමුත් අන්න අර මොකද්ද වෙන්නේ? අන්න අර මක්කලි ගෝසාලගේ කතාවේ වගේ විශාල පිරිසකට අර මාළු රාශියකට ගම්මෝයේ දාපු දැලකට අහුවෙන්න වගේ අර කියාවෝ උගතගේ පොතට යට වෙලා අසරණ මිනිසෙන් රාශියක් මිච්ඡා දෘෂ්ටියේ බැඳෙනවා. මොන විදියට අර කිව්වා අපි එක පැත්තකින් කිව්වා භෞතික විද්‍යා නැඹුරුව නිසා පරිසර දූෂණයක් ගැන අපි කතා කරන බොහෝ විට බාහිර පරිසර දූෂණයක් ගැන මානසික පරිසර දූෂණ ගැන වැඩි දෙනෙක් කතා කරන්නේ නැහැ. ඒකයි මේ අපි දැන් මෙතෙන්දී මතු කරන්නේ. මානසික පරිසර දූෂණයට හේතු වෙන්නේ අන්න අර වගේ මිස දිටුයි. මක්කලි ගෝසාල පූර්ණ කස්සපාදීන් ශාස්ත්‍රුන් වශයෙන් පෙනී සිටීමේ විශාල පිරිසකට ඒ විදිය වැරදි දර්ශනයක් ඉදිරිපත් කිරීම නිසා ලක්ෂ කෝටි ජනතාවක් අපායට යන්නේ නැති එතකොට අනේක අනුගමනය කරමින් අපි මේ ඇහැට පේන්නේ නැහැ මේවා කොහොමද වෙන්නේ කියලා ඒ න්‍යාය විරෝධී තර්ක උපකාර කරගෙන ඒවා හාස්‍යයට ලක්වමින් බැහැර කරමින් බුද්ධ ධර්මයට පහර ගහමින් පරලොවක් නැතේ කියන ආදී දෘෂ්ටිගත එතෙන්දිත් වෙන්නේ අන්න මානසික පරිසර දූෂණය. ඇත්ත වශයෙන්ම මේකේ ප්‍රතිඵලය තමයි අපිට මේ ඉදිරි පරම්පරාවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලික ප්‍රස්තුතියන් පවා පිළිගන්න සූදානම් වෙන තත්ත්වයක් නවීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවා තිබෙනවා. ඒවායේ තැන දෙන්නේ අන්න අර විචාරාත්මක ආකල්පයේ නමින් අලුත් මත අලුත් සොයා ගැනීම අලුත් නිෂ්පාදන ඒ අලුත් කමින් පමණක්ම පිළිගත හැකි වෙන්නේ නැහැ. පැරණි වුණු පමණින් අහක දාන්නවත් බෑ. අලුත් වුණු පමණින් පිළිගන්නවත් බෑ. නුවණැත්තට ගත යුතුම ක්‍රියාමාර්ගය අර අපන්නක වශයෙන් අපි දක්වලා තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ වගේම ඇතම් කෙනෙක් කල්පනා කරනවා අන්න අර කියාපු අපිට ඒකට පඬිත්කම නෙවෙයි අර කිව්වා අති පඬිත වගේ දෙයක්. දැන් අපි සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පමණයි කියලා. ඒකත් බොහෝ දෙනා පටලවාගත්තු දෙයක්. දැන් මෙතෙන්දිම පැහැදිලි වෙනවා කම්මසකතා සම්මාදිට්ඨියටත් තැනක් තියෙනවා. සසර යනවනම් සසර දිගට යනවනම් අර නාස්තික වාදය ගත්තොත් අපායාදී තැන් වලයි ළඟින්න වෙන්නේ. කම්මසකතා සම්මාදිට්ඨි කියලා කියන්නේ කර්මය තමාගේ කොට ඇති කම්මයන් දෘෂ්ටියයි. ඒකට තමයි අර දන් දීම ආදී හොඳ නරක ආදී ඵල විපාක තිබෙනවා. මවට පියාට උපස්ථාන කිරීමේ මෙලොවක් ඇත පරලොවක් ඇත. ඒ කියාපු ස්ථාවරය, ඒ කියාපු ප්‍රස්තුතියන් පිළිගැනීම තුලින් ගන්න ක්‍රියාමාර්ගය. ඒ අර සම්මාදිට්ඨිය අනුව ජීවත් වීම තුලින් තමයි සංසාරේ දුගතියට නොගින් සුගතියට යන්න පුළුවන් වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දැන් අර කුසල අකුසල විග්‍රහය, පින් පව් පිළිබඳ විග්‍රහය මේ අනුවණින් කල්පනා කරන්න ඕන. ලෝක සම්මත කුසල, කුසල කියන වචනේ සාමාන්‍ය අර්ථය ගත්තොත් දක්ෂකම. ලෝක සම්මත දක්ෂකම නම් කෛරාටිකකමට ළඟයි. දැන් අර පිලාගේ, පිලාගේ ගෝලයාගේ ඒ වගේ දක්ෂකම් ඉතින් ඇත්ත වශයෙන්ම ඔය ලොකු දේවල් නෙමෙයි. පිලාගේ ගෝලයාගේ දක්ෂකම, එයාගේ නීතිඥකම, ඒ සීමාව දැනගත්තා අර අන්තිමට තේරුම් ගත්තා අර විදිය භයානක විපාකවලට පැමිණුණා. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මේ සම්මසකතා සම්මාදිට්ඨිය වැදගත් දෙයක්. කණු අපේ චර්යාව සකස් කර ගැනීමෙන් තමයි ශීලාදී ගුණධර්ම පිරීමෙන් සමාධියට දොර ඇරෙනවා. සමාධිය දිනු කර ගැනීමෙන් තමයි සමාධියේ පිහිටලයි ප්‍රඥාව දිනු කර ගන්න පුළුවන් වන්නේ. මුලදීම අතහැරියොත් නාස්තික දෘෂ්ටියක් අරගෙන මෙලොවක් පරලොවක් නැත, පින්පව් ආදියක් නැත කියලා ගත්තොත් එයාට දිනුවක් නැහැ. කොට කුසල අකුසල විග්‍රහය ධර්මයේ දක්වන්නේ මේ පිනතුන් කොටි උත්හාල ඇති. අකුසල් මුල් කියන්නේ ලෝභ දෝස මෝහ. කුසල් මුල් කියන්නේ අලෝභ අදෝස මෝහ. අලෝභ අදෝස මෝහ කියන්නේ ලෝභයෙන් වෙන්වීමට උත්සාහ කිරීමම. එතන අලෝභයයි සම්පූර්ණයෙන්ම ලෝභය නැති වුණා නේද? මොන ඒ දෙපැත්ත. ඒක අනුව යන දේවල් තමයි. ඉතින් ඔය ඊට ඔය පස්පව් දස අකුසල් ආදී වශයෙන් දස කුසල් දස අකුසල් හැම දක්වලා තියෙන්නේ. ඒ විග්‍රහයන්ට ඉඩ තියෙන්නේ අන්න අර සම්මාදිට්ඨිය තුලයි. නමුත් ගැඹුරුන් ගත්තාම දුකක්, දුකේ හටගැන්මක්, දුකෙහි නිරෝධයක්, දුක නිරෝධ කරන මාර්ගයක් කියන ඒ චතුරාර්ය සත්‍ය තියෙනවා කර ලෝකෝත්තර වශයෙන්. නමුත් මේ දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්, පහු කාලික එකතු කරපු දේවල් නෙවෙයි. එක වරදවල ගන්න නරකයි. භවයේ ඉන්න තාක් අන්නර තමන්ගේ දුගති මාර්ගය ඉවත් කරලා සුගති මාර්ගයට යාමට උපකාර වෙනවා දසවස්තුක සම්මාදිට්ඨිය. කම්මසකතාකම් සම්මාදිට්ඨිය. සත්‍යයෙන් කර්මයන් කෙරෙන්න පෙළඹෙන්නේ මම මාගේ කියන ස්ථාවරය තියෙන තාක්. ඒක පිළිගන්න වෙනවා. තමන් ගත්ත වගකීමට තමන්ට උත්තර දෙන්න වෙනවා. මම මාගේ කියලා හිතාගෙන කරපු දේවල් වලට තමන්ට විපාක විඳින්න වෙනවා. ඒක නිසා ඒක ප්‍රතික්ෂේප කරලා හරියන්නේ නැහැ. ඒක ඉක්මවන අවස්ථාවක් තිබෙනවා ඒක ලෝකෝත්තර වශයෙන්. ඒක ගැඹුරු කොටස. ඒකට ඒකෙම පිහිටලා අර ටික අතහැරීම එතෙන්ට යන්න බැරි වෙන ඉනිමගත් අතහැරීම වගේ. ඉනිමකට නගින්න කලින් ඉනිමග තල්ලු කරලා දැමීමක් වගේ දෙයක්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අර විදිය දැඩි දෘෂ්ටි වලට යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ දේශනාව මෙන්න මේ. ඒක තමයි අපි කලින් අවස්ථාවලත් විග්‍රහ කළේ. අර මේ කියාපු දසවස්තුක සම්මාදිට්ඨිය හඳුන්වන්නේ සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කානම්. ආශ්‍රව සහිතයි කාරණේ ඇත්ත. පුඤ්ඤ භාගිය පින් පැත්තේට නැඹුරුයි. පව් පැත්තේ නෙවෙයි. ඒක හොඳයි. පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. එතන උපදි කියලා කියන්නේ අන්න භවයේ හොඳ ආත්ම භාව සංඝයා වහන්සේ කෙනෙකුට පවා තමන්ගේ ඒ ජීවිතය ගෙවණයන්ට අර අතීතයේ සඳහන් වෙනවා. ලෝසක හාමුදුරන්ට ඒ යම් කිසි අපාප කර්මයක් නිසා අවසාන අවස්ථාව දක්වා හරියට දානවත් ලැබුණේ. ඒ විදිහ ගැහැටක් නැතුව ජීවත් වෙන්න උපකාර වෙන. පුඤ්ඤ භාගියා උපදි වේපක්ක. උපදි විපාක දෙනවා. හොඳ හොඳ ආත්ම භාව ලබා දෙනවා. ඒක ප්‍රතික්ෂේප කරලා බෑ භවය ගැන ගන්න කෙනා. නමුත් ඒක සමතික්‍රමණය කරන தત્ත්වය තමයි චතුරාර්ය සත්‍ය තුල තියෙන්නේ. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා ආර්යයි ආශ්‍රව රහිතයි අනාශ්‍රව ලෝකෝත්තරයි ලෝකයෙන් නැතර වුණු අවස්ථාවයි එතන පින්නු කරන්නේ. ලෝකයෙන් නැතර වෙන මාර්ග චිත්තය කියලා කියන්නේ ඒ මාර්ගයට අයිති එකක් ඒක. ඒකට ලෝකෝත්තර මාර්ගයට අයිති එකක් ඒ පරාතකටවත් නොගිය එක්කෙනෙක් අල්ලගෙන ඒ දෘෂ්ටියේ පිහිටලා අර කම්මස්සගත සම්මාදීට ප්‍රතික්ෂේප කළොත් අන්න යාට වරදින තැන. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මේ ධර්මයේ පිළිබඳව ධර්මයේ දැක්වෙන විවිධ කාරණා විග්‍රහ කරන්නට යාමේදී අන්න අර බාලයාගේ தත්වයේ ඉවත් කරලා විඤ්ඤෝ පුරුෂ කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන කාරණා කාරණානුව විග්‍රහ කරලා තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් පින්නතිකුට ඒ අය ශ්‍රද්ධාව දුර්වලකමක් හැටියට සලකනවා නම් අන්න එහෙනම් මේ නුවණින් කල්පනා කරලා මේ විදිහට කිරා බලලා යම්කිසි ස්ථාවරයක් ගත යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් දැකලා ධර්මය අහලා ශ්‍රද්ධාව ඇති කරගන්නේ ඒත් යම්කිසි සංසාරයකට ගැලපෙන අන්දමට සකස් වීමක් ඇති අය පමණ. හැමෝටම බෑ ඒක. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු කොතෙකුත් අය ඉන්නේ නැති. එයාට අච්චර ලෝකේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වලා දීලා තර උපකාජීවකේ ආයක වෙන්න පුළුවන් කියලා හැරිලා ගියානේ. අන්තිමට මට්ටු වෙලා යයි ඉතාලේ. බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ හඳුන්වලා දෙන්න සිද්ධ වුණ සමහර අවස්ථා ඒත් පිළිගත්තේ. හොඳයි එහෙම ඒ යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් දේශනාවක් අහලා මේ ශ්‍රද්ධාව ඇති වුණා නම් ඒයට වඩා පහසුයි. මොකද මේ ශ්‍රද්ධාව ඇති කරගත්තේ නිසි තැන නිසා. ඇත්ත තමයි අනිසිසෙන් වැරදි විදිහට ශ්‍රද්ධාව ඇති කරගත්තොත් එයා එතනම විනාශයි. නමුත් ශ්‍රද්ධාව ඉවත දෙමිය යුතු දෙයක් නෙවෙයි. මොකද ඒකට හේතුව ශ්‍රද්ධාව අනුයි වීරිය මතුවෙන්නේ. වීරිය අනුයි සතියේ දෙන්නේ. සතිය තහවුරු වෙනකොටයි සමාධිය එන්නේ. සමාධිය උපකාරක වෙන්නේ නැහැ ප්‍රඥාවෙන්. එතකොට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු කරගන්න බලාපොරොත්තු වෙනවනම් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. දැන් අර සාලානුවර බ්‍රාහ්මණ ගෘහපතියන්ට අමුතුවෙන් කිව්වේ නැත අධේශනායුවර වෙනකොට අන්න බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා ශ්‍රද්ධාව ඇති කරගත්තා. අපටත් කියන්න තියෙන මේ පින්වතුන්ට ඒකයි. එතකොට මේ විවිධ මති මතාන්තර දෘෂ්ටිවාද පැතිරෙන යුගයක් ධර්මයේ නාමයෙන් ශාසනයේ නාමයෙන් නානාවිධ මිසදිටු කියන ඒ අර දැලට බොහොම මාළු අහුවෙනවා. නමුත් අපි නුවණින් කල්පනා කරලා අර කියා බුදුරජාන් වහන්සේ මතු කළ දුණු අපන්නක ඥාය අනුව බාල තත්ත්වයෙන් මිදිලා නියම පඬිත තත්ත්වයට පත් වෙන උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ ආද වටිනා දවසේ මේ පින්වත් පිරිසත් නුවණින් කල්පනා කරලා තම තමන්ගේ ලොකු කම් ඒ ඔක්කොම ඉවත දාලා මේ අවස්ථාවේ මේ ආද දවසේ ශීලාදී ගුණ ධර්ම අයන්නෙන් පටන් ගන්න කියන අවබෝධය ඇතිව ශීලාදී ගුණ ධර්ම පිරීමේ පරමාර්ථය ඇතිව බොහෝ දිනක් ඒ පොහොය අට සිල් දස සිල්ලාදී සමාදන් වෙලා තමන්ගේ වටිනා දවස මේ විදිහට ගත කළා. එතකොට මේ තුලින් මේ පින්නතුන් බලාපොරොත්තු වෙන අපි මේ භවයේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් සහිත මේ සංසාරයේ ඈතරමින් අපි බලාපොරොත්තු වෙනවා නම් ගායුත්තේ සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය තුල. එතකොට ඒකට අදාළ යම් කාරණා මේ දේශනාව තුලින් මේ පින්නතුන්ට එකතු කරගන්න පුළුවන් වුණා නම් අද දින පිරු සීලෙන් කළ භාවනාවෙන් මේ ඇසුබණි තමන් ගෙනෙන උපකාර වන මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කොට නගා ගැනීම යම් ප්‍රමාණයකට මේ උපකාර වුණා කියලා හිතන ඒ හැම එකක්ම උපකාර කරගෙන උපනිෂ්ඨය කරගෙන මේ පින්නතුණුත් කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන හැකි තාක් ඉක්මනින් ශාසන අන්තර්දානයට කලින් මේ අති භයානක සංසාර දුකෙන් මිදිලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිවිදී නුතු මම මහණන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනාවත් උපකාර කරන උත්වාගලා ප්‍රාර්ථනා කරන මේ වගේම විශ්වයේ යම් තාක් අවීචී සිට අකනිට දක්වා උරහතා සත්ව කෙනෙක් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයෙමි කුසලිය අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙනන් ඒ අනුමෝදන් වීම තුලින් යැයිගේ උතුම් ධර්ම ප්‍රාර්ථනා අනුව සසර දුක් කෙලවර කරලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මම මහණියන් සාක්ෂාත් කරගෙන උත්වාගලා ප්‍රාර්ථනා කරගන්න මේ විදිහට ගාථා කියන්නේ ත්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුච්ඡන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛපත්තානි දුක්ඛායප්පත්තානි භයා සෝකපත්තානි සෝකාමුන්තු සම්බේ නිපානියෝ දුක්ඛපත්තානි දුක්ඛායප්පත්තානි භයා සෝකපත්තානි සෝකාමුන්තු සම්බේ නිපානියෝ දුක්ඛපත්තානි දුක්ඛායප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකාහන්තු සම්මේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු දුරාමනි පානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු දුරාමනි පානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සබ්බීතියෝ විරජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සෝති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මාන් භාවේන සදා සුති භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සුති භවන්ති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචයිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති නාතේ සමිජ්ජති
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.